යන්නේ. මෙන්න මේ වාගේ එක කතාවක් තමයි පුතේ අර ඉස්සෙල්ල මතක් කරා වගේ ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ. මෙන්න මේකයි පුතේ මං ඒකත් පොඩ්ඩක් ඔයගොල්ලොන්ට මතක් කරන්නම් මේ කතා හැදිච්ච හැටි කොහොමද කියලා දැනගන්න. ඔන්න පුතේ ඉස්සර කාලේ එක පාරකයිනේ අම්බලමක් තිබුණා. අම්බලම කියන එක දන්නවනේ පුතේ? ඉස්සර අම්බලම් කියන ඒවා හැදුනේ අපේ ගැමියෝ ගමන් බිමන් ගියේ පයින් ගියේ. සමහර වෙලාවල් වල දවස් ගණන් යන්න වුණා. ඔය ඉස්සර සිරිපාදෙහිම යනකොට ගහටි මුට්ටි කන බොන දේවල් හාල් තුන පහ මේ ඔක්කොම අරගෙන පයින් තමයි පුතේ යන්නේ. දවස් ගණන් යන සිරිපාද යනකොට වන්දනාව යනකොට දවස් ගණන් යනවා. ඊළඟ බෙහෙත් හේත් ගන්න ගියාම දවස් ගණන් යනවා. අනේ ගිහිල්ලා ටිකක් දුර යනකොට ඒ තැන්වල රෑ නතර වෙන්න තැන් නැහැ. අලිකොටි වලස්සු ඉන්නවා. කැලෑවල් මැදී යන්න සිද්ධ වෙනවා. වෙහෙස මහන්සි ඇඟපතාමාරු ඒ වගේ තැන්වලදී නතර වෙලා ඉන්න හදනෝ පුතේ පොඩි නවාතැන් පොළවල් හදනවා. මෙන්න මේ නවාතැන් පොළවල් වලට තමයි අපි කියන්නේ අම්බලම කියලා කියන්නේ. දැන් නම් මේවා අඩුයි. ඒත් අපේ සමහර තැන්වල මේ අම්බලම කියන තැන තියෙනවා. ඔය සමහර තැන්වල තවම ඒව නටබුන් තියෙනවා. මට මතකයි බණ්ඩාරවෙල වැලිමඩ පාරේ යනකොට තියෙනවා කහත්තෙවෙල පන්සල තියෙනවා පාරයිනි. අන්න එතන තියෙනවා පුරාවිද්‍යාවෙන් ගහලා තියෙනවා අම්බලම කියලා තැන. මෙන්න මේ වගේ තැන් තැන්වල තියෙනවා පුතේ මේවා. මෙන්න මේ වගේ අම්බලමක් තිබුණා. අනේක දවසක් රැවෙනකොට මේ අම්බලම ආණ්ඩි කියලා හත් දෙනෙක් මෙතෙන්ට දැන් එකතු වුණා. හැමෝම මොකද කරන්නේ? තම තමන්ගේ ඔලුගු අරන් ආපු දේවල් ළඟින් තියාගෙන ඊට පස්සේ රැට කන්නේ මොනවද කියා කල්පනා කර කර ඉන්නවා. දැන් බඩගිනිනේ මහන්සියත් එක්ක. අනේ රෑ මෙහෙම කල්පනා කර කර ඉන්නකොට රෑ කන්න දෙයක් ගැන මොනවද කන්නේ කියා හදාගන්නේ කියා හිටියා. ඊට පස්සේ වුණ කල්පනාවක් අපි අද රෑට කැඳපොමු. මෙහෙම කියලා මොකද කරන්නේ? එක් ආණ්ඩියෙක් ඔන්න යෝජනාවක් කළා. ඒක හොඳයි කියලා කට්ටිය එකතු වෙලා ලොකු වතුර මුට්ටියක් ලං ලිපේ තිව්වා. දැන් මොකද්ද දැන් මේ රැට මේගොල්ලෝ දැන් ආහාරයට ගන්න හදන්නේ? කැඳ තමයි දැන් බොන්න හදන්නේ. අනේ කැඳ බොනකොට ඒක හොඳයි කියලා දැන් ඔන්න හත් දෙනාම දැන් කැමති වුණා මේ වැඩේට. ඔන්න දැන් එහෙම කියලා වතුර මුට්ටියක් ගෙනල්ලා දැන් පුරවලා දැන් ඔන්න ලිපේ තිව්වා රත් වෙන්න. ඒ ලිපේ තියලා ඉවරලා මොකද කරන්නේ? එහෙනම් ඉතින් හැමෝම හාල් මිටි ගානේ මුට්ටියට දාමුකෝ කියලා ඔන්න යෝජනා කරගත්තා. එක එක්කෙනා ගිහිල්ලා ඔන්න මොකද කරන්න? අත මිටි මොලවගෙන ගිහිල්ලා දැන් ඔන්න මුට්ටියට දාන්න තමයි දැන් කතා කරගත්තේ. අර එහෙ ඉන්න මහාණ්ඩිය තමයි කිව්වේ, එහෙනම් දානෝක බලන්න එක එක්කෙනා තම තමන්ගේ හාල් මුට්ටියට දානෝකෝ කියලා කිව්වා. හාල් මිට හැමෝගේම මළුවල හැබැයි හාල් නම් තිබුණා. ඒ වුණත් ඉතින් හැම ආණ්ඩියාම මෙහෙම හිතුවා, හත් දෙනාම දැන් කාටවත් කියන්නේ නැහැ පුතේ. කියන්නේ නැතුව එක එක්කෙනාම මෙන්න මෙහෙම හිතනවා, මම් මොකටද මගේ හාල් මිටි දාන්නේ? මමත් අනිත් අය දාන එකෙන්ම කැඳ බොනවා. ඉතින් මේ විදියට හැමෝම දැන් කල්පනා කළා, ඇයි එහෙනම් මම දාන්න ඕනේ? දැන් ඉතුරු හය දෙනාම දානවනේ. හත් දෙනාම මෙහෙම කල්පනා කළා. ඉතින් මේ විදියට හැමෝම මුට්ටිය ගාවට ගිහි බොරුවට අත මිටි මොලවලා හාල් මිටි දානවා වගේ පෙන්නවා. දැන් ඉතින් ලිපේ ගිනි මෙලවෙනවා, වතුර පැහෙනවා. දැන් හොඳට ගින්දර දැන් වහලානේ තියෙන්නේ පුතේ. දැන් මේක පේන්නෙත් නෑනේ මොනවාද ඇතුලේ තියෙන්නේ කියලා. යටින් ගින්දර දාලා දැන් වතුරත් දැන් හොඳටම පැහෙනවා. දැන් හැමෝම දැන් බලාගෙන ඉන්නව දැන් හොඳට කැඳ ටිකක් බීලා එහෙනම් නිදා ගන්නවකෝ කියලා දැන් ඔන්න කල්පනා කර කර ලිප දිහා බලාගෙන දැන් ඉන්නවා. ඒ වුණාට මුට්ටියෙන් කැඳ සුවඳක් නම් ආවේ නෑ. දැන් අර උයනකොට පුතේ සුවඳක් එනවනේ නේද? ටික වේලාවක් ආගිය තොරතුරු දැන් කතා කර කර හිටපු ආණ්ඩි හත් දෙනා මොකද කරන්නේ? පොල් කටුත් අරගෙන මුට්ටිය ගාවට හිමීට දැන් කිට්ටු වුණා. කට්ටිය මොකටද පුතේ මේ කැඳ බොන්න? හැමෝම මුට්ටියෙන් කැඳ දාගත්තා. පොල් කටුව හිමීට එක එක්කෙනා එක එක්කෙනා වෙන වෙනම දාගත්තා. ඊට පස්සේ හැමෝම සද්ද නැතුව කැඳ බොන්න පටන් ගත්තා. ඒත් හැමෝම බීවේ නිකන් උණු වතුර. ඒත් කවුරුවත් ඒ ගැන සද්දයක් කළේ නැහැ. ඇයි තමන්ට ලැච්චයිනේ දැයි හැම කෙනෙක්ම දැම්මේ නෑනි බොරුවක් නිකරේ සද්දෙනකොර දැන් අර උණු වතුර ටික ඔක්කොම බොනවා. තමන් හාල් මිටක් දැම්මේ නැති හින්දා මුකුත් අහන්න බෑ. තමන්ගේ හොරේ එලි වෙන හින්දා හැමෝම උණු වතුර බිව්වා. බීල මෙහෙම කිව්වා, හරිම අපූරු කැඳ ටික, මන්නම් මේ වගේ රස කැඳක් කවදාවත් බීල නෑ, හරිම අපූරුයි. ඒ කියන්නේ කිසිම පිළිවෙලකට වැඩක් කරන්නේ නැතුණාම කියන විදිය තමයි දරුවනේ අපි ඔය කතා බහ කළේ. එතකොට මෙන්න මේ විදියට පුතේ අපි ප්‍රස්ථාපිරුළු අපේ සාහිත්‍යයේ අපිට රස කතාවල් අපිට ගොඩාක් තියෙනවා. ඒ වගේ තමයි පුතේ බලන්න. ඒකනම් උගොල්ලෝ දන්නව, පුහුල් හොරා කරෙන්දනේ. බලන්නකෝ අපේ භාෂාවේ තියෙන වැදගත්කම කොයි වගේද කියලා පුතේ, නේද? මේවා අපි දැනටත් කියන පුහුල් හොරා කරෙන්දනේ, නේද? මේවා අපේ අපේ රසවත් කතා. මේවා මේවා හැම කෙනෙක්ම දන්නවා, නේද? කතා කරොත් එහෙම අර අර හොරකම් කරලා තියෙනවනේ පුහුල් ගෙඩිය. පුහුල් ගෙඩියේ පුහුල් අලු වගේ සුදු පාට තියෙනවා. මේව කොතන හරි කරේ තියාගත්තම, උකුලට ගත්තම මේව ගෑවෙනව. අත උඩ තියාගත්තම අතේ ගෑවෙනව මේවා, නේද? අනේ එක දවසක් මේක හොරකම් කරලා, නේද? ලස්සන කතාවල් මේවා අපේ ආචිල සීයල දන්නව, නේද? ඔන්න මම ඒකත් යන්තම් මතක් කරන්නම්කෝ බලන්න. එතකොට පුතේ ඒ කතාවේ මේ පුහුල්වරා දැන් හොරකම් කරපු කෙනා හොයන්න ඕනනේ. ඊට පස්සේ තමයි දැනගත්තේ මේක කරෙන් හොයාගන්න, කරේ අලු වලින් තියෙනවනි කියලා දැනගෙන තමයි පුතේ මේ කතාව නිර්මාණය වුණේ. එතකොට තමයි අර අලු පිය දාන්න පටන් ගත්ත. ඔන්න පිටිසර ගමක අහිංසක ගොවියෙක් ජීවනෝපාය වශයෙන් එළවලු කොටුවක් කරගෙන ගියා. මෙම කොටුවේ මොකද කරන ලොකු අලු පුහුල් ගෙඩියක් හැදුනා. හැමදාම උදේ කොරටුවට ගිය ගමරාල ගෙඩිය තියෙනවද කියලා බලනවා. අනේ එක දවසක් ගිහිල්ලා බලනකොට මොකද කරන්නේ, මේ ගෙඩිය නැහැ. අනේ ඊට පස්සේ මොකද කරන්නේ, කවුරු හරි මේක හොරකම් කරගෙන ගියා කියලා තමා දැන් මෙයාට දැන් හිතෙන්නෙම දැන් ගෙඩිය නැති නිසා. ගොවියාට හරි දුකක් ඇති වුණා. අනේ මෙයා මොකද කරන්නේ, ගමේ ඉන්න ගම්මුලා දෑනියට මේක ගිහිල්ලා කිව්වා, මගේ පුහුල් ගෙඩිය හොරකම් කරලනි කියලා පැමිණිල්ලක් කළා. අනේ රාලහාමි, ගමේම කෙනෙක් වුණ නිසා මෙයට පිටතින් හැබැයි කවුරුවත් එන්න බැහැ. මේක ගමේම කෙනෙක්ගේ වැඩක් කියලා දැන් ඔන්න ගම්මුලා දෑනියට කල්පනා ගියා. එයාට දැන් තේරුණා රාලහාමි ගොවියා එක්ක හොරකම සිදුවී ඇති ස්ථානයට දැන් ගියා, තැනට ගියා. අසල්වාසීනු දැන් රාලහාමි දැයි දැන් මුළු ගමේම දන්නවනේ දැන් මෙයාගේ පුහුල් ගෙඩි හොරකම් කරලා කියලා. ඔන්න දැන් අර මේ ගම්මුලා දෑනියත් එක රාලහාමිත් එක දැන් ඔන්න ගමේ මිනිස්සු ටිකත් එකට එකතු වෙලා පුහුල් ගෙඩිය තිබුණු තැනට ගියා. ගමේ හැම කෙනෙක්ම දැන් පුහුල් හොරකම සිදු ස්ථානයට එකතු වෙලා ඉන්න. පුහුල් හොරත් මොකද කරන්නේ, තමා නොගියොත් තමා ගැන සැක කරනු ඇතැයි සිතා එතනට ගියා. දැන් මොකද්ද වෙච්ච දේ කියන්න පුතේ? පුහුල් හොරත් මොකද කරන්නේ, එයාට දැන් හිත යන්නත් යන්දෝ නොයන්දෝ කියලා කල්පනා කරා. අනේ මොකද කරන්නේ පුතේ, ඊට පස්සේ පුහුල් හොරා කල්පනා කර, මම ගිය නැත්තම් දැන් මේගොල්ලෝ දැන් සැක හිතයිනේ. මෙහෙම කියලා මොකද්ද කළේ, ඔන්න දැන් මෙයත් ගියා. පුහුල් ගෙඩියේ නැට්ටෙන් තවමත් කිරි බේරෙන බව රාලහාමි පුහුල් ගෙඩිය කඩায় වැඩි වෙලාවක් නැති බව දැනගත්තා. එතෙන් ගියාම නැට්ටෙන් කිරි වැටෙනවා. මෙතන හිටන කෙනෙක්මයි පුහුල කැඩුවේ. හොරා මේක ලොකු පුහුල් ගෙඩියක්දයි අසමින් රාලහාමි හැම කෙනෙකු දෙසම විමසිල්ලෙන් බැලුවා. ඔව් රාලහාමි, පුහුල් ගෙඩිය ලොකු ගෙඩියක්, හැබැයි කර තියාගෙන මිසක් ගෙනියන්න නම් බැහැයි කියලා ගොවිය කිව්වා. ඒ තරම් ලොකු ගෙඩියක්. හරි හරි, එහෙනම් පුහුල් කර තියාගෙන ගියේ එකාගේ එකාගේ කරේ තැවරුණු අලුත් තවම උගේ කරේ තියෙනවනි. කවුරුත් එළියට පේලියට හිටපල්ල කියලා දැන් ඔන්න කිව්වා. මොකද කරේ දැන් මේ රාලහාමි කල්පනා කරා, හරි දැන් එහෙනම් මේක නිකන් අරන් එල්ලගෙන යන්න බෑනේ, කරේ තියන්න ඕනේ. හරි එහෙනම් උඹලා හිටපල්ල පෝලිමේ කියලා ගමේ අයට ඔක්කොටම පේලියට ඉන්නේ කියලා රාලහාමි කිව්වා. රාලහාමි මෙහෙම කියනකොටම එතන හිටියේ කෙනෙක් මොකද කරන්නේ, ඒ කියන්නේ මේ පුහුල් ගෙඩි අරගෙන ගිය කෙනා තමන්ගේ කර හයියෙන් පිය දාන ඉක්මන් පියදානෝ දෙන් අර අර අලු ටික යන්න රාලාමේ ඇතුළු හැමෝම මේක දැක්කයි. අනිත් අය කෙලින් පේලියට ඉන්න එක්කෙනෙක් විතර කරපිය දාගන්න පුහුල් හොරා කරින් දෙනි. රාලහාමි හොරාගේ අතින්ම අල්ලගත්තා. හොරා හොඳටම බය වුණා මෙයා ඒ වෙලාවේදී. එතකොට බලන්නක පුතේ ඒ වෙලාවේ තමයි කිව්වේ පුහුල ගෙනල්ලා දීලා අනේ මට සමා වෙන්න කියලා මෙයා කිව්වේ. එතකොට මෙන්න මේ විදියට අපිට මේ කතා හැදිච්ච විදි තියෙනව කොහොමද කියලා. ඒකයි අපිට මේ වැදගත් වෙන්නේ. ඒ නිසා මේ පිරුළු ගැන කතා කරනකොට කතා හැදුනේ කොහොමද, මේවා විදිය කොහොමද, මෙන්න මේවා පිළිබඳව අපිට ලොකු අවබෝධයක් අපිට ලබලා දෙනවා. ඒකයි අපි කියන්නේ මේවා අපිට වැදගත් කියලා කියන්නේ අන්නේ කාරණා හින්ද තමයි. ඒ වගේම පුතේ අපි දන්නවා මේ සාම්ප්‍රදායික යෙදුම් යටතේ ප්‍රස්ථාපිරළු හැදෙනකොට අපේ ඉතිහාස කතත් තියෙනවා. අපිට එතකොට මේවා ඉතිහාසය ඉගෙන ගන්නවා වගේම දරුවනේ අපිට ඒ වගේ තියෙනවා මේ වැදගත් කියමන් අපිට ඒ තුළ නිර්මාණය වෙනවා. එකක් තමයි පුතේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා කතාවක් අහලා ඇතිනේ ඔයගොල්ලෝ. ලංකාවට එනවා පුතේ 1505 ලංකාවට 1505 ඉන්දියාවේ ගෝබලා යාත්‍රා කළ පෘතුගීසි නෞකාවක් කුණාටුවකට අහුවෙලා ගාලුවරායට එනවා. මොකද්ද දරුවනේ 1505 ඉන්දියාවේ ගෝවය කියන ප්‍රදේශයේ බලා යාත්‍රා කළ පෘතුගීසි නෞකාවක් ඔන්න කුණාටුවකට හසු වෙලා ගාලුවරායට එනවා. ගාල්ලෙන් කොළඹ බලා යාත්‍රා කළ එම නැව මොකද කරන්නේ, කොළඹ වරායේ නැංගුරම් නාන්න පටන් ගත්තා. එවකට කෝට්ටේ රාජ්‍ය කළේ 8 ධර්ම පරාක්‍රමබාහු කියන රජතුමා තමයි හිටියේ. මේ විදේශීය නාවිකයන් ගැන කන වැකුණු රජතුමා ඔවුන් පිළිබඳ තොරතුරු ටිකක් හොයලා බලන්න ඇමතියි කියවුවා. කවුද මේ වෙනම කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නේ කියලා එහෙම පුතේ මේ හොයලා බලන එක හොඳ පාලකයගේ වගකීමක් නේ ඒක. ඒ නිසා නැව්පතිය මොකද කරන්නේ, හමු ඇමතිවරයාට දැනගන්න ලැබුණේ පෘතුගීසි සිංහල රජතුමා සමග වෙළඳ ගිවිසුමක් ඇති කරගන්නට කැමැති බවත්, ඒ සඳහා රජතුමා හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා තමයි ඒ නැවේ අධිපතිය ඇමතිවරයාට කිව්වේ. මේ බව රජුට දැනු විට පෘතුගීසීන්ගේ යුද ශක්තිය පිළිබඳව රජුරු හොඳට දැනගෙන හිටියා. මෙයලගේ හොඳ යුද ශක්තියක් තියෙනවා කියලා ඇමතිට අණ කළා. එක එල්ලේ කොළඹ වරායේ සිට කෝට්ටේ මාලිගාව කරා කැඳව මේක පුතේ. අර එතකොට අපේ ලංකාවේ රාජධානිය කෝට්ටේනේ, කෝට්ටේ රාජධානියේ තමයි දැන් මේ සිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ දැනට අවුරුදු පුතේ 1505 දැන් අපි ඉන්නේ 2021. එතකොට අවුරුදු 500කට එහා වෙච්ච සිදුවීමක් තමයි. ඔන්න මොකද කරන්නේ, නියෝගයක් දුන්නා එහෙනම් එක්කන් එන්නේ කියලා. කෝට්ටේ රාජධානී කෝට්ටේ ඉඳලා කොළඹට පුතේ ළඟයිනේ නේද, බොහෝ දුර පිහිටා ඇති බව ඇඟවන්න. දැන් මොකද කරන්නේ, දැන් කොළඹ ඉඳලා කෝට්ටේට ගොඩාක් දුරයි කියලා කියන්නයි ඕනකමක් වෙලා තියෙන්නේ. අනේ මෙහෙම ගිහිල්ලා දැන් දුරට යනවා, දැන් දුරයි කියලා කියන්නත් ඕනේ නේද. අනේ මොකද කරන්නේ, බොහෝ පමා කරලා මාලිගාවට එක්කගෙන ආවා. රාජනියෝගය ලත් රාජපුරුෂය මිසේ ආ පෘතුගීසීන් පිරිසට මොකද කරන්නේ, කළුතර දක්වා කළුතරට අරගෙන ගිහිල්ලා රට මැදින් කෝට්ටේ රාජධානියට තමයි එක්කගෙන ආවේ. බලන්නක පුතේ කොච්චර රවුමක්ද කියලා, ලොකු දුරක්නේ නේද. ඉතා කෙටි කාලයකින් කෝට්ටේ රාජධානියට ලං වෙන්න තිබිච්ච එක මොකද වුණේ, ගමන ටිකක් දුරින් ආවිල්ලා දින ගණනක් ගත කරන්නට සිද්ධ වුණා. මෙන්න මේ ඓතිහාසික සංසිද්ධිය මුල් කරගෙන තමයි පුතේ කියන්නේ පරංගියා කෝට්ට ගියා වගේ කියලා අපි කියන්නේ. මේව පුතේ මේ අපිට හම්විච්ච බලන්නකො කොච්චර ඉතිහාස කතාවක් අපිට ජීවිතයට වැදගත් වෙනවද කියලා නේද. මෙන්න මේ විදියට අවස්ථා පිරළු අපිට ගොඩාක් අපිට හමු වෙනවා කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේ වගේ ප්‍රස්තා පිරළු ගත්තට පස්සේ පුතේ අපිට හමු වෙනවා ගොඩාක් දේවල් අපිට හමු වෙනවා. එයා ඔය මොනවද අට්ටික්කා ගහේ මල් පිපුණ වගේ කියනවා, ආන්දාගේ පිට වගේ කියලා කියනවා, ඊට පස්සේ ආන්දා යවා වල්පත ගත්තාසේ කියලා අපේ මේ ධර්මසේන හාමුදුරු කියලා සද්ධර්ම රත්නාවලිය ලිව්වේ ඉතාමාත්ම දක්ෂ ලේඛකේ උන්වහන්සේ අපිට ඒ සාහිත්‍යයෙන් අපිට මේ පිරුළු වගේ දේවල් අපිට හමු වෙනවා නේද. ඊළඟට ඉහිරුණු කිරට අඬන්න එපා, ඉබ්බාට පෙරදුණු හාව වගේ, මෙන්න මේ වගේ අපිට ප්‍රස්තා පිරුළු රාශියක් අපිට හමු වෙනවා. ඊළඟට පුතේ ප්‍රස්තා පිරුළු එක්කම අපිට ගොඩාක් තියෙනවා අපිට පොත්පත් පුතේ ඕගොල්ලෝ පරිශීලනය කරනකොට ඉබ්බා නැහින්නේ කට නිසාලු, ඊළඟට අරළු අටේ විදරාලගේ කසාය වගේ, මෙන්න මේ වගේ දේවල් අපිට ගොඩාක් දේවල් අපිට හමු වෙනවා. ඉතින් දරුවනේ දැන් මම බලාපොරොත්තු වන්නේ ඔයගොල්ලන්ට අපි ගොඩාක් කතා කරා ප්‍රස්තා පිරළු පිළිබඳව කතා කරා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ ඉඟිවැකි කියලා අපේ වර්ගයක් තියෙනවා. මොනවද පුතේ ඉඟිවැකි? මේකත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. හැම අවුරුද්දකම විභාගයට අහන එකක් තමයි ඔය ඉඟිවැකි කියලා කියන්නේ. එතකොට ඉඟිවැකි ගැන කතා කරනකොට පුතේ මේක හරීම රසවත් දෙයක් තමයි ඔය ඉඟිවැකි කියලා කියන්නේ. එතකොට ඉඟිවැකි ගැන කතා කරනකොට නිකාම නිකන් නෙමේ පුතේ, මේවා අපිට දෙනෝ යම් පණිවිඩයක් අදහසක් අපිට දෙනෝ මේ ඉඟිවැකි වලින්. මොනවද අපිට දෙන්නේ ඉඟිවැකි දිහා බැලුවම පුතේ? අපි ඔවට කියනවා රූඩි කියලා වර්ගයකුත් නමකුත් අපි කියනවා. මොකක් කියලාද කියන්නේ පුතේ? රූඩි කියලා අපි කියනවා. මේක ඕන වෙන්න පුතේ රචනා ලියන්න ගියාම, කතා කරන්න ගියාම අපිට අර වගේම අපිට වැදගත් වෙනවා කියන කාරණාව මතක තියාගන්න. අපි කියනවා පුතේ මොන හරි කතා කරනකොට ගෙදරදී අම්ම කියනවා, ආ බලන්න එපෑය මෙයාගේ මූණ ඇඹුල් වෙලා තියෙන හැටි කියලා කියනවා. එතකොට බලන්නකො මූණ ඇඹිල් වෙනවා කියලා කියන්නේ බලවත් ලැජ්ජාවට පත්වෙන එකනේ පුතේ. මේක 11 වසර ළමයින්ටත් වැදගත් වෙන. එතකොට ඔයගොල්ලෝ දැමම මේවා ටික දැනගෙන ගියාම 10 11 පන්තිවලට යනකොට අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නෑ අපිට. මේවා පුළුවන් මේවා නේද? ඊළඟට බලන්නකෝ අම්මෝ සර් ආපු වෙලාවේ මට හීන්දාඩිය දැම්ම කියලායි කියන්නේ. එතකොට හීන්දාඩිය දානෝ කියලා කියන්නේ පුතේ අපිට බයක් ඇති වෙච්ච වෙලාවක තමයි අපි කියන්නේ. එහෙම නැතුව මේ ඇඟේ දාඩිය දාන වෙලාවට නෙමෙයි කියන්නේ හීන්දාඩිය දැම්ම කියලා. අපි බයක් ඇති වෙච්ච වෙලාවල් වල තමයි කියන්නේ. ඊළඟට බලන්නකෝ අඟින් කිරි දෙවීම වගේ කියලා, මේ අංවලින් සතාගේ ඇඟෙන් කිරි දොවන්නේ නැහැ නේ පුතේ, අපි තේරුණා නේද? අන්න ඒ වගේ තමයි අපි කියන්නේ ඉඟිවැකි කියලා අපි භාවිතා කරන්නේ. ගොඩාක් තියෙනවා පුතේ අපිට මේ රූඩි ගැන කතා කරනකොට කියනවා අඩු කලය සෙලවීම කියලා කියන්නේ. ඒ කියන්නේ මදක් දැනුම ඇත්තෙකු කරන බොරු හඬට තමයි අපි මේවා කියන්නේ. අහසේ මාලිගා තනනවා කියලා කියන්නේ, ඒ කියන්නේ අහසේ මාලිගා කවුරුවත් තනන්නේ නැහැ පුතේ. ඒක අහසේ මාලිගා හදන්න තරම් තවම ලෝකේ දියුණු වෙලා නැහැනේ දරුවනේ නේද? අන්න ඒ වාගේ. එතකොට අලි මදිවට හාරා. එතකොට මේ වගේ මේවත් අපේ රූඩි හැටියට තමා පුතේ අපි සැලකීම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේවා අපිට ඕන තරම් තියෙනවා පුතේ. ඔය ඕවා ගැන කතා බහ කරනකොට, රූඩි ගැන කතා කරනකොට. ඒ විතරක් නෙමෙයි, තව තියෙනවා බලන්න කලුනික හොයනවා වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට යමක් දෙයක් හොයාගන්න බැරි වුණාම අපි කියන්නේ කලුනික හොයනවා වගේ කියලායි කියන්නේ. ඊළඟට බලන්නකෝ ඒක ලස්සන එකක් තියෙනවා. අර මොනවද මේ කෙන්ද කන්ද කරනෝ වගේ කියලා කියන්නේ නේද? අර කුඩා පුංචි දෙයක් ලොකු කරලා කියන ඔය සමහර ඔය මොනෝ හරි වෙච්ච දෙයක් තවත් තැනකට ගිහිල්ලා කියනකොට ලොකුවට ගිහිල්ලා කියනවනේ පුතේ නේද? ඒක තමයි කියන්නේ කෙන්ද කන්ද කරනවනේ කියලා කියන්නේ. මේව පුතේ විභාගෙට අහනවා කියනවා, බස් රියදුරා රතය ලෑල්ලට පාගා ගියේය. ඉතින් එයා ළඟ ලෑල්ලක් නෑ පුතේ. කියන්නේ මොකද්ද? වේගයෙන් ගියා කියලයි කියන්නේ. එතකොට එහෙනම් රූඩි කියලා කියන්නේ මොකද්ද පුතේ? වචනවල අර්ථය නෙමෙයි වෙනත් අර්ථයක් ගෙනල්ලා දෙනවා නම් අන්න ඒවට අපි කියන්නේ රූඩි කියලයි කියන්නේ. එතකොට කුඩම්මගේ සැලකිල්ල කියලා කියනවා. ඒ කියන්නේ නොසලකා හරින එකට බොරු ආදරයක් කරන තැන්වලදී අපි කියන්නේ කුඩම්මගේ සැලකිල්ල කියලයි කියන්නේ. මෙන්න මේ විදියට අපිට රූඩි ගැනත් හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි පිස්සිගේ පලාමල්ල වගේ කියලා කියනවා. ඒ කියන්නේ අපිලිවෙලට වැඩ කරනව නේද? මෙන්න මේ වගේ දේවල් අපිට කතා බහ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ අතින් සලකා බලනකොට අපි නේද මෙයා නම් මහා ගල් පැලෙන බොරු කියන්නේ කියලා. ඒ කියන්නේ ලොකු බොරුවක් කියනව නම් බරපතල අසත්‍යයක් කියනව නම් ගල් පැලෙන බොරු කියලායි අපි කියන්නේ. ඊළඟට කියනවා අනේ මේ කෙල්ල නම් අපේ මූණේ දැලි ගෑවනේ මේ සැරේ කියලා කියන නින්දාවක් අපහාසයක් ගෙනල්ලා දෙනව නම් ඒ තැන්වලදී කියන්නේ මූණේ දැලි ගෑව වගේ කියලායි කියන්නේ. 99න් බේරුණා. අපි යන්තමින් අනතරකින් බේරෙනව නම් අපි කියන්නේ 99න් බේරුණා කියලා. එහෙනම් අපිට ඉඟි වැකි එහෙමත් නැත්තම් රූඩි කියන දේ අපිට අපේ ජීවිතයටත් වැදගත් වෙනවා, විභාගවලටත් වැදගත් වෙනවා. ඒ වගේම සායම ගියා කුකුළු නින්ද ඉතාමත්ම කෙටි නින්දක් කවුරු හරි නිදාගෙනවන බලන්න එපැ මෙයාගේ කුකුළු නින්දේ කියලායි කියන්නේ. ඊළඟ කියන අම්මෝ ඒ දෙන නම් දිවෙන් දිව ගාගෙන ඉන්න දෙන්නෙක් නේ කියලා කියන ඉතාමත්ම දැඩි මිතුරු භවෙන් ඉන්න එකට තමයි කියන්නේ පුතේ ඔය දිවෙන් දිව ගාගෙන ඉන්නෝ කියලා කියන්නේ. ඊළඟට ඒ විතරක් නෙමෙයි ලිඳේ ඉන්න ගෙම්බු වගේ නෙමෙයි ළමයි මේ සමාජයේ වෙන කිසි දෙයක් දන්නේ නැණි කියලා අපේ අම්මලා තාත්තලා හිටපු ගමන් කියනවා. අනේ කියලා මොකද කරන්නේ ලිඳේ ඉන්න ගෙම්බ වගේ. ඒ කියන්නේ අවට ලෝකයේ ගැන කිසි දෙයක් දන්නේ නැති අය ගැනයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි හෙම්බත් උනා රජගෙදර පරවියා ගුළුබෙලි ගමන අකුල් හෙලනවා හේමලක් පෙපුණා නේද? ඊළඟට හනමිටිකාරයා පරණදහස් දරන බව කියන්නේ ඔළුව ඉදිමිලා ආඩම්බර බවක් ඇති වුණාම. ඒ වගේම අවසන් නින්ද ඒ කියන්නේ සදහටම net පියාගත්තම කියන්නේ නේද? මෙන්න මේ විදිහ කරල පැහිලා අතමිට සරු වෙනකොට කියන්නේ කරල පැහිලා කියලායි කියන්නේ නේද? ඊළඟට මූණ රතු වුණා. මෙන්න මේ වගේ දේවල් අපිට කියන්නට පුළුවන්. මේ පුතේ කියමනෝ ලස්සනට තියෙනවා. බලන්නකො මෙන්න මේ මම පොඩි අභ්‍යාසයක් දෙකක් අපි මේකෙදි කරානම් කරන්න ඕන. ඉස්කෝලෙට ගියාම ඕගොල්ලොන්ට අපේ ටීචර්ලා සර්ලා දෙයි. බලන්නකෝ අපි මේවා දාගෙන වාක්‍යයක් හැටියට කිව්වොත් එහෙම එක මල්ලේ ලුණු කාගෙන පණ දෙන්නට වගේ හිටිය ඔහු මගේ ඉහමුල කන්නට සැරසෙන විට මට දෙවියන් සිහි වුණා. ලස්සන කතා හදන්න පුළුවන් මේවත් එක්ක අපිට. ඒ නිසා දරුවනේ මේ අද දවසේදී අපි ඉගෙන ගන්නට ලැබුණේ අපි ගැනීම් කටයුතු සිද්ධ කළේ නැත්නම් දරුවනේ ඕගොල්ලොන්ට අද දවසේදී ඉගෙන ගන්න ලැබුණේ සාම්ප්‍රදායික යෙදුම් කියන තේමාව යටතේ. ඒ යටතේ ප්‍රස්ථාපිරුළු ඉඟිවැකි අපි කිහිපයක් අද දවසේදී කතා කර අපි කතා කරපු දේවල් පුතේ ඕගොල්ලොන්ගේ රචනාවලට කතා කරනකොට ඒ වගේම රැසින්වලදී ඒ වගේම කවියක් සින්දුවක් ඒ වගේම කෙටි කතාවක් නවකතාවක් ලියනකොට මේවා ඕගොල්ලොන්ට එකතු කරගන්නට පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදියට මේවා එකතු කරගෙන අපිට රස විඳින ගමන්ම කතා රස විඳින ගමන්ම කතාව අලංකාර කරන ගමන්ම රචනාව වර්ණවත් කරන ගමන්ම මිතාමත්න වැදගත් වෙන රසවත් වූ පාඩමක් තමයි අද දවසේදී අපි කතා කළේ. ඒ නිසා අද දවසේදී අපි වැඩ පාඩම සිංහල පාඩම සාම්ප්‍රදායික යෙදුම් යටතේ අද දවසේදී අපි බොහෝ කරුණු කාරණා කතා කළා. ඒ නිසා අදට මම අපි මෙතනින් මේ වැඩසටහන නතර කරනවා. තවත් දවසක මේ වාගේ සිංහල වැඩසටහනකින් හමු වෙනතුරු අදට මම නතර වෙනවා. හැමතෙම ආයුබෝවන්.
ඌවේ ගුරුගෙදර තුළින් අද සිංහල පාඩම 6-7 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් සිංහල පාඩම ඔබ වෙත ගෙනෙනු ලැබුවේ බණ්ඩාරවිල මධ්‍ය මහාවිද්‍යාලයේ සිංහල විෂය ප්‍රධාන සහ උසස් පෙළ කලා අංශයේ අංශ ප්‍රධාන සරත් මුණසිංහ ගුරුතුමා. ඌවේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාව විශේෂයෙන්ම ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන වැඩසටහන් මාලාවක්. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ අපිට එක දිගට හරි පිළිවෙලට පාසල් යන්නට හැකි වුණේ නැහැ. ඒ නිසාම සමහර පාඩම් අතහැරුණා, මගහැරුණා. අන්නේ මගහැරුණු පාඩම් ආවරණය කර දෙන්නට ඌවේ ගුරු ගෙදර වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙනෙන්නට කටයුතු කර තිබෙනවා. මේ වැඩසටහන් ඔබට පුළුවන්කම තිබෙනවා නැවත සවන් දෙන්නට ඌව ගුවන් විදුලියේ, ඌව ප්‍රජා ගුවන් විදුලියේ Facebook පිටුව ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා එය නැවත සවන් දෙන්න. අදාළ දිනේ වැඩසටහන ඔබට තෝරගන්න පුළුවන්, ඒ වගේම විෂය ඔබට තෝරගන්න පුළුවන්. ඒ වැඩසටහන් නැවත ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා ඌව ප්‍රජා ගුවන් විදුලිය මුහුණු පොතෙන්. Facebook පිටුවෙනුත් ඒ වැඩසටහන් අහන්න කියන ආරාධනාව අපි ඔබට කරනවා. ඒ වගේම ඊතක්ෂලාව අධ්‍යාපනික වැඩසටහන් විකාශය තුළදීත් ඔබට මේ වැඩසටහන් වලට සවන් දෙන්න පුළුවන්කම තිබෙනවා. අද දවසේත් අපි නිමවටපත් කරනවා ඌවේ ගුරු ගෙදර සිංහල පාඩම.
ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා, ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේ දරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැප.